ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි සූදානම් හෙට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මීළඟ මහමැතිවරණය සඳහා වන පූර්ව මත විමසුම් හරහා ලැබෙන ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න පිළිබඳව වන පූර්ව නිගමනයකට එළඹෙන්නට. ඔබ දන්නවා මේ පූර්ව මත විමසුම් කියලා කියන්නේ අවසාන ප්‍රතිඵලය නෙවෙයි. නමුත් දළ අවබෝධයක් අපිට මේන් ලබා ගත හැකි. SBS සිංහල සේවය ශ්‍රී ලංකාවේ මහමැතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම මෙවැනි වූ පූර්ව මත විමසුම් හරහා යම් කිසි වූ සාකච්ඡාවක් සිදු කළා. අපි ගියවර සිදු කරපු සාකච්ඡාවෙනුත් එම ප්‍රතිඵලවලට සමාන ප්‍රතිඵල තමයි ලැබුණේ. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ආසන සංඛ්‍යාවේ යම් අඩුවීමක් සිදු වුණා. ඒ පමණයි මේ අපි ලබාගත් පූර්ව මත විමසුම් හරහා ලැබුණු ප්‍රතිඵලය එක්ක සංසන්දනය කරද්දී අවසාන ප්‍රතිඵලය යම් කිසි වූ වෙනසක් දක්ින්නට ලැබුණේ. ඉතින් මෙවරත් අපි උත්සාහ කරනවා මේ වෙනකොට වඩාත්ම නිවැරදියි විශ්වාස කළ හැකි පූර්ව මත විමසුමක් උපයෝගී කරගෙන හෙටින් ආරම්භ වන ශ්‍රී ලංකාවේ මහමැතිවරණයේ අවසාන ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න පිළිබඳව දළ අවබෝධයකට එළඹෙන්නට. දැන් ශ්‍රී ලංකාවේ සිට මේ කාර්යාවයට සූදානම්ෙන් සිටිනවා මාධවේදී අමල් ජයසිංහ මහතා. මේ අපි වඩාත්ම නිවැරදියි විශ්වාස කරන මත විමසුම හරහා මේ සාකච්ඡාව තුළින් මේ මහමැතිවරණයේ අවසාන ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න පිළිබඳව දළ අවබෝධයකට එන්නට අපිට උදව් කරන්න. ආයුබෝවන් අමල්. අපි මුලින්ම මේ මත විමසුම පිළිබඳව ටිකක් කරුණු හෙළිදරව් කරලා ඉමු අපේ ශ්‍රාවකයන්ට. මේ අමල්, මේක වඩාත්ම නිවැරදි මත විමසුම විදිහට තමයි අපි තෝරාගෙන තියෙන්නේ. මේ මත විමසුම සම්බන්ධයෙන් දල අදහසක් අපිට ඉදිරිපත් කළොත්.
දිලක්ෂි, මේ මත විමසුම කියලා කියන්නේ පහුගිය අවුරුද්ද පැවැත්වෙච්ච ජනාධිපතිවරණයත් ඒ එක්කම මීට කලින් ශ්‍රී ලංකාවේ ඇති වෙච්ච මැතිවරණවල ප්‍රතිඵලත් එකතු කරගෙන ඒවා සංසන්දනය කිරීම තුළින් ඇති කරගත්තු යම්කිසි සමීක්ෂණයක්, එහෙම නැත්නම් මේ කලින් තිබිච්ච දත්ත විශ්ලේෂණයකින් තමයි මේ අවසාන විය හැකි ප්‍රතිඵලය කොයි වගේද කියලා මේක සකස් කරලා තියෙන්නේ. මේක ඇත්තටම සබරගම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබන ශිෂ්‍යයෙක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මේ ගැන අධ්‍යයනය කරලා මේ සමීක්ෂණයේ ප්‍රතිඵල ඔහු එළිදක්වලා තියෙනවා. ඒ අනුව තමයි අපිට ප්‍රතිඵලය පිළිබඳ යම් කිසි අදහසක් ලබා ගන්න හැකියාව තියෙන්නේ.
හොඳයි. මනම් මෙවර මහමැතිවරණයට දේශපාලන පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කිරීමෙන් අපේක්ෂකයන් 7452ක් තරඟ වදිනවා. එවැගේම අමල්, මේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික් 25ක් තිබුණත් මේ දිස්ත්‍රික් 25 මැතිවරණ දිස්ත්‍රික් 22ක් බවට මෙවර මැතිවරණයේදී පත් කළා තියෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොමද?
මැතිවරණය සඳහා විශේෂයෙන්ම උතුරේ දිස්ත්‍රික්ක තුනක් එක දිස්ත්‍රික්කයක් හැටියට මැතිවරණ කටයුතු සඳහා නම් කරලා තියෙන්නේ. අපි ගත්තොත් වන්නි දිස්ත්‍රික්කය කියලා කියන්නේ මන්නාරම, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්ක කියන තුනම එකතු කරලා තමයි මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය කියලා එකක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ එක්කම උතුරේ යාපනය සහ කිරණච්චි කියන පරිපාලන දිස්ත්‍රික්ක දෙක එකතු කරලා යාපනයේ මැතිවරණ කොට්ටාශය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි ලංකාවේ තියෙන පරිපාලන දිස්ත්‍රික්ක 25 මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් බවට පත් වෙන්නේ.
හොඳයි. දැන් අපිට තියෙන කාල වේලාවත් එක්ක මේ දිස්ත්‍රික්ක 22 පිළිබඳවම සඳහන් කිරීමක් කරන්නට අවශ්‍යයි. නමුත් අපි මේ සාකච්ඡාව වඩාත් ඵලදායී වන ආකාරයට ප්‍රතිඵලය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි පක්ෂ වශයෙන් මේ උපයෝගී කරගනිමු කරුණු හෙළිදරව් කිරීම සඳහාමල්. එතනදී ලංකාවේ ප්‍රධාන පෙළේ පක්ෂ කිහිපය පිළිබඳව අපි අවධානය යොමු කරමු. අපි ගත්තොත්ින් එහෙම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටු පක්ෂය සම්බන්ධයෙන් මොන වගේ දිස්ත්‍රික්වලද ඔවුන් වැඩිපුර බලය තහවුරු කරගනු ඇතැයි මත විමසුමෙන් විශ්වාසය පළ කෙරෙන්නේ?
දිලක්ෂයෙන් ඒක ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලටම සමානයි. ඒ අනුව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වගේ උතුරු නැගෙනහිර ඇරෙන්නට අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරන බවට තමයි මේ සමීක්ෂණය හෙළි වෙන්නේ. දෙමළ සන්ධානය ඔවුන් උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල ඔවුන්ට ජයග්‍රහණය අත්වන බව තමයි මේ සමීක්ෂණයෙන් පෙනී යන්නේ.
දැංගමල් ඔබ සඳහන් කරපු ආකාරයට මේ මත විමසුම හරහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පුහුට්ටු පක්ෂය ලංකාවේ බොහෝ දිස්ත්‍රික්වල වැඩි ඡන්ද බලය ලබා ගන්නවා. අපි ප්‍රතිශත වශයෙන් ගත්තොත් එහෙම මේ දිස්ත්‍රික් 22ම පිළිබඳව කතා බහ කරන්න හැකියාවක් නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මොන වගේ දිස්ත්‍රික්වලද ප්‍රතිශත වශයෙන් ගත්තාම වැඩි බලයක් හිමි කරගන්නේ?
දිලුක්ෂි, මේ සමීක්ෂණයේ දිහා බලපුවාම මේකේ අවසානයේට ලැබෙන ප්‍රතිඵලය ජනාධිපතිවරණයේ ලැබිච්ච ප්‍රතිඵලවලට ඉතාමත්ම ආසන්නයි. පොදු ජන පෙරමුණ පක්ෂයක් හැටියට වැඩිම ප්‍රතිශතයක් ලබා ගන්න දිස්ත්‍රික්කයේ හැටියට හඳුන්වන්න පුළුවන් හම්බන්තොට ඔවුන් ගිය මැතිවරණයේ වගේම 67% වගේ ප්‍රතිශතයකින් වඩාත්ම වැඩිම ප්‍රතිශතයක් ගත්ත දිස්ත්‍රික්කයේ හැටියට බවට පත් වෙන බව පෙනියනවා. ඒ එක්කම අපි බැලුවොත් ගම්පහ දිස්ත්‍රික්කයේ 61% විතර වගේ ලැබෙන බවක් පෙනියනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණට එතරම් වාසි නොවුනත් කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. කොළඹ ඔවුන්ට 53% විතර වගේ ප්‍රතිශතයක් ලැබෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඒකත් ඇත්තටම ගිය ජනාධිපතිවරණයට ඉතාමත්ම කිට්ටු ප්‍රතිඵලයක් හැටියට තමයි පෙනියන්නේ. යාපනයේ දිස්ත්‍රික්කයේ දෙමළ සන්ධානයේ TNA දෙමළ සන්ධානයේ 75% විතර වගේ ඡන්ද ප්‍රතිපතයක් ලබා ගනී කියලා තමයි මේ සමීක්ෂණේ පෙන්නුම් කරන්නේ. දැන් ගිය ජනාධිපතිවරණයේදී නම් යාපනයේ දිස්ත්‍රික්කයේ ඒ විශාල ප්‍රතිශතයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට. නමුත් මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාසට යාපන දිස්ත්‍රික්කයෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණය ඉතාමත්ම අඩු මට්ටමක තියෙනවා. නමුත් දෙමළ සන්ධානය 75% විතර ලබා ගනී කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනයේ ඇරෙන්නට අනිකුත් හැම දිස්ත්‍රික්කයකම වාගේ පොදු ජන පෙරමුණ ඉදිරියෙන් ඉන්න බව තමයි පෙනියන්නේ.
දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔය කියන ආකාරයට මේ මත විමසුම හරහා වැඩි බලයක් හිමි කර ගන්නවා යාපනයේ දිස්ත්‍රික්කයේ හැරෙන්නට. එහෙම බැලුවහම ඊළඟට තියෙන අවධානය තමයි එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය කොටස සමගි ජන බලවේගය. දැන් මේ පක්ෂ දෙක අතර තරගයක් තියෙනවානේ. පක්ෂයෙන් කැඩී ගිය පිරිස වැඩි බලතල හිමි කර ගන්නට උත්සාහ දරමින් සිටිනවා. අපි දකිනවා එක්සත් ජාතික පක්ෂය මේ පවතින තත්ත්වය ආරක්ෂා කර ගන්නට කටයුතු කරමින් සිටිනවා. දැන් එහෙම බැලුවාම මේ පක්ෂ දෙක අතර සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් අතර තරගය කොයි විදිහෙන්ද තියෙන්නේ? කවුරුන් වැඩියෙන් ඉදිරියෙන් ඉන්නවා කියලාද පෙන්වම් කරන්නේ?
මේ අතරම මේ මහමැතිවරණයේදී ප්‍රතිඵලය කවුද දිනන්නේ කියන කාරණාව පිළිබඳ මම හිතන්නේ බොහෝ දෙනෙකුට පූර්ව දැනීමක් තිබුණා, අවබෝධයක් තිබුණා මේක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් ඉන්දීය. නමුත් මෙතන ඇත්තටම තරංගයක් හැටියට පෙන්වන්න තිබුණේ සමගි ජනබලවේගයත් ඒකම එක්සත් ජාතික පක්ෂයත් කොයි ආකාරයෙන්ද මේ කොයි කණ්ඩායමද ඉදිරියට එන්නේ කියලා. මේ සමීක්ෂණයට අනුව නම් සමගි ජනබලවේගය තමයි ඒ තරංගයේදී ඉදිරියට එන්නේ. එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගයට වඩා ඉතාමත්ම අඩු ඡන්ද ප්‍රමාණයක්, එහෙම නැත්නම් අඩු ආසන ප්‍රමාණයක් ලබා ගනීවි කියලා තමයි පෙනියන්නේ. සමස්තයක් හැටියට ගත්තාම මේ මැතිවරණයේදී දෙවන තැනට පත් වෙන්නේ සමගි ජන බලවේගය කියලා තමයි පෙනියන්නේ. තුන්වන තැනට පත් වෙන්නේ දෙමළ සන්ධානය. ඒ දෙමළ සන්ධානයට පිටිපස්සෙන් තමයි එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලැබෙන්නේ කියලා තමයි මේ මත විමසුමින් පෙනියන්නේ.
එකත් විශේෂයෙන් සැලකිය යුතු කාරණාවක්. මොකද සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් අතර තරගයේදී එක්සත් ජාතික පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානයටත් පහලින් වාර්තා වීම සැලකිල්ලට ගත යුතු කාරණාවක්, විශේෂයෙන්ම මේ මත විමසමෙන් හෙළිදරව් කරන තොරතුරු හරහා. අපි දැන් ගත්තොත් ඉංගිම සමගි ජන බලවේගයේ ප්‍රතිශතයක් වශයෙන් වැඩිපුර ඡන්ද ලබා ගන්නේ මොන දිස්ත්‍රික්වලද? අමල්,
කොළඹ කිට්ටු, කියන්නේ කොළඹ දිස්ත්‍රික්කය, කොළඹ ගම්පහ, කළුතර වගේ දිස්ත්‍රික්කවල ඔවුන්ට වැඩි වාසියක් තියෙන බව පෙනියනවා. නමුත් දකුණට යන, ඒ කියන්නේ ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල වගේ දිස්ත්‍රික්ක බලපුවහම සමගි ජන බලවේගයට තියෙන ඡන්ද ප්‍රමාණය ඉතාමත්ම ක්‍රමානුකූලව ඡන්ද ප්‍රමාණය අඩු වෙන බව පේනවා. මේ මැතිවරණයේදී බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය බොහෝ දුරට ජනාධිපතිවරණයේ ලැබිච්ච ප්‍රතිඵලයට කිට්ටුයි. එතනදී පෙනියන කාරණාව තමයි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා හැටියට ලබාගත් ඡන්ද සංඛ්‍යාව සෑහෙන ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම ඔවුන්ට ආරක්ෂා කරගන්නට හැකි වෙන බවයි. යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණය සුළුවක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බව තමයි පෙනියන්නේ. ඉතින් ඒ අනුව තමයි අවසාන වටේදී එක්සත් ජාතික පක්ෂයේ මුළු ඡන්ද ප්‍රතිශතය අර 4 වෙනි තැනට වැටෙන්නට ඔවුන්ට 7% 8% වගේ ප්‍රමාණයක් මුළු ඡන්ද වලින් ලැබෙන තත්ත්වයට තමයි මේ සමීක්ෂණයෙන් පෙන්නුම් කරලා තියෙනවා.
දැන් ඔය කියන තත්වය අනුව එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම කොයි වගේ පැතිවලටද කොයි වගේ දිස්ත්‍රික්වලටද යම් ආකාරයකින් හෝ බලය තහවුරු කරගන්න හැකියාවක් ලැබෙන්නේ?
මෙතන ඇත්තටම බලපුවාම නිරුක්ෂි කොළඹ කළුතර සහ ගම්පහ කියන දිස්ත්‍රික්කවලට වල ඔවුන්ට එක ආසනයක් වගේ ලබා ගැනීමේ හැකියාවකුත් ජාතික ලයිස්තුවෙන් ආසන කීපයක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙන බව තමයි පිළිගන්නේ. ඉතින් ජනාකීර්ණ ප්‍රදේශවල තමයි එක්සත් ජාතික පක්ෂයට යම් කිසි සහයක් තවමත් රැඳී තියෙනවා කියලා පෙනුම් කරන්නේ.
හොඳයි, අපි මේ දැන් සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මේ බදාදා පැවැත්වෙන මහමැතිවරණයට සමකාමීව ඉදිරිපත් වුණු පූර්ව මත විමසුම් හරහා ඡන්දේ ප්‍රතිඵලය කොයි ආකාරයෙන්ද කියන දල සටහන ඔබ වෙත ඉදිරිපත් කිරීම මේ පූර්ව මත විමසුම් අතරින් වඩාත්ම නිවැරදි යයි විශ්වාසය තැබිය හැකි සබරගමු විශ්වවිද්‍යාලය මකින් සිදු කර ඇති පූර්ව මත විමසුම තමයි අපි මෙහිදී උපයෝගී කරගන්නේ. මේ ප්‍රතිඵල අවසාන ප්‍රතිඵල නොවන වගත් අපි මෙහිදී ඔබට යළි යළිත් මතක් කර සිටිනවා. අමල්, අපි ගත්තු තින් එහෙම දෙමළ සන්ධානය අපි දන්නා උතුරු නැගෙනහිර පැතිවල ඔවුන්ට වැඩි බලයක් තියෙන වගට දැන් අවසාන ප්‍රතිඵලය ගත්තත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයටත් වඩා ඉදිරියෙන් සිටින්නේ. එහෙම බැලුවම ඔවුන්ගේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම කොයි දිස්ත්‍රික්වලද වැඩි බලයක් තියෙන්නේ? එය පොදු ජන පෙරමුණ අභිභවා කොතරම් ප්‍රමාණයකින් වැඩි වෙනවද? මේ පිළිබඳව තියෙන සටහන් මොනවද?
විවක්ෂ බැලුවොත් වන්නේ එතකොට යාපනයේ දිස්ත්‍රික්ක සහ ත්‍රිකුණමල වගේ ප්‍රදේශවල දෙමළ සන්ධානයට ලොකු විශාල සහයක් තියෙන බව පෙනී යනවා. ඉතින් ඒ අනුව තමයි ඔවුන් විශේෂම යාපන දිස්ත්‍රික්කේ 75%කට වඩා වැඩි ප්‍රතිශතයකින් විවර ජයග්‍රහණය කියලා කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. වන්නේත් ඒ වගේම තමයි. ඉතින් ඒ අනුව ඔවුන්ට අවසාන විග්‍රහයේදී දැනට දෙමළ සන්ධානයට තියෙන ආසන ප්‍රමාණයම මීළඟ මැතිවරණයෙන් පසුවත් ඔවුනට ආරක්ෂා කරගන්නට පුළුවන් කිවේ කියන විශ්වාසයක් මේ මත විමසුමින් අපිට පෙනියනවා. ඔවුන්ට ජාතික ලයිස්තුවෙන් ආසන දෙකක් හිමි වෙන අතර මේ දිස්ත්‍රික්කවල ඔවුන් තරඟ කරලා ඍජුවම පත්වන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් විතර ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙයි කියලා පෙනියනවා.
අමල්, දැන් මෙතනදී ටිකක් අවධානය යොමු කරමුද? අපි දැන් ඊලංකේ තමිල් අරසු කච්චියේ සෙත්න මෙතන මයිටෙක් යන නාමයෙන් මේ අපි හඳුන්වන්නේ මේ දෙමළ ජාතික සන්ධානය කියලා. මෙහි ඡන්ද ලබා ගැනීම ප්‍රතිශතය පිළිබඳව කතා බහ කළායින් අනතුරුව අවධානයට ලක් කළ යුතුයි අනෙකුත් සුළු ජාතික පක්ෂ කොහොමද බලය තහවුරු කර ගැනීම සිද්ධ වේවියයි උපකල්පනයකට එන්න පුළුවන් මේ මත විමසුම හරහා කියලා. එතනදිත් පක්ෂ කීපයක් අපිට මතක් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය බදියුදීන් ප්‍රමුඛ, ඊට පස්සේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සෙත්න මෙතන MPDP වගේ පක්ෂ ගත්තාම කොහොමද මේ උතුරු නැගෙනහිර බලය ඔවුන් ලබා ගනිවි කියලා අපිට දල අවබෝධයකට එන්න පුළුවන් මේ මත විමසුම හරහා.
ඔව්, අතරම ඔබ කිව්ව විදිහට මේ සියලුම පක්ෂවලට යටත් පිරිසෙන් එක ආසනයක් හෝ ලැබෙයි කියන විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් EPDP පක්ෂයට දැනටමත් ඔවුන්ට මේ පහුගිය පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබුණ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාගේ ආසනයක් තිබුණා යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. ඒ ආකාරයෙන්ම ඔවුන්ට මේ අවස්ථාවේදී ආසනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඊට අමතරව යුනයිටඩ් පීස් ඇලයන්ස් කියලා හිස්බුල්ලා හිටපු ඇමතිවරයාගේ පක්ෂයටත්, ඒ වගේම නැෂනල් කොංග්‍රස් කියන අතවුල්ලා කියන හිටර කියලා හිටපු ඒ ඇමතිවරයාගේ පක්ෂයටත් ආසනය බැගින් ලැබෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමහර ප්‍රදේශවල ඔවුන් තනියම තරඟ කරනවා, අනෙකුත් ප්‍රදේශවල ඔවුන් සම්බිග ජන බලවේගයත් එක්කලා තරඟ කරනවා. ඉතින් තනියම තරඟ කරන ප්‍රදේශවල ඔවුන්ට එක ආසනයක් ලැබෙයි කියන බලාපොරොත්තු තියෙනවා. මේ කුඩා පක්ෂවලින් ජාතික ජනබලවේගය, ඒ කියන්නේ JVP එක ඇතුළු ඒ සන්ධානය ඔවුන්ට ආසන 4ක් විතර ලැබෙයි කියන මේ මත විමසුම අනුව පෙනියනවා. නමුත් දැනට තියෙන පාර්ලිමේන්තුවේ ඔවුන්ට ආසන 6ක් තියෙනවා. ඒ ආසන සංඛ්‍යාව යම් කිසි විදියකින් අඩුවීමක් මේ මැතිවරණයෙන් පස්සේ පෙන්නුම් කරලා තියෙනවා. අතරම බොහෝ අය විශ්වාස කරනවා ජාතික ජනබලවේගය කියන නැත්නම් මේ JVP සන්ධානය බොහෝ විට හිතුවට වඩා ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනීවි කියලා. නමුත් මේ මත විමසුම අනුව නම් පෙනියන්නේ ඔවුන්ගේ ආසන ප්‍රමාණය 2කින් අඩු වෙලා 4ක් බවට පත් වෙයි කියලා.
දැන් අපල එතනදී මේ ජාතික ජනබලවේගය පිළිබඳව ටිකක් කතා බහ කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද ලංකාවේ මේ වෙනසක් සිදු කරන්නට පුළුවන්, ඒ වගේම යම් කිසි ආකාරයකට ජනතාව බලාපොරොත්තු වන වෙනසට පාර කපන්න පුළුවන් වෙන්නේ මේ හිටපු මාරුවෙන් මාරුවට එන පක්ෂ දෙක නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණට කියන මතය හදාගෙන යනවා දැන් කාලෙක තිස්සේ. මෙවර අපි දකින්න එක තවදුරටත් කතාබහ වෙනවා පසුගිය ජනාධිපතිවරණයේ අනතුරුව. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව මේ අනිකුත් සිවිල් සංවිධාන එකතු වෙලා මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන මේ ජාතික ජනබලවේගය කොයි වගේ ප්‍රබලයිද? මෙවර කොහොමද මේ ඡන්දදායකයාගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔවුන් කොච්චර ඡන්දදායකයා දිනා ගන්නට සමත් වෙලා තියෙනවද? ඒ පිළිබඳව වාතාවරණය කොහොමද මේ වෙනකොට?
ඔව් දිලසි, ඇත්තටම ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේදී ඔවුන් හිතුව තරම් ඔවුන්ට සහයෝගයක් ලැබුණේ නැහැ. ඉතින් බොහෝ වෙලාවට ඒ ප්‍රතිඵල අනුව තමයි මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. ඒ අනුව තමයි පෙනියන්නේ ඔවුන්ගේ ආසන සංඛ්‍යාව අඩුවේ දෙකකින් අඩුවේවි කියලා. නමුත් මාලිමාවෙන් පෙනී සිටින ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන කාරණාව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඔවුන්ගේ අවසාන මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. එතනදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා JVP වගේ පක්ෂ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි, ඔවුන් අවංකව තමන්ගේ විපක්ෂයේ රාජකාරිය ඉෂ්ට කරනවා, අනෙකුත් පක්ෂ බොහෝ අවස්ථාවදී විහිළු සපන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා බැසිල් රාජපක්ෂ ඔවුන්ව යම්කිසි අගයීමකට ලක් කරා. ඉතින් අපිට ඇත්තටම මේ අවසාන ප්‍රතිඵලයෙන් පස්සමයි බලන්න වෙන්නේ කොයි ආකාරයෙන්ද ඡන්දදායකයන් ඔවුන් පිළිබඳ කුමන ආකල්පයක් තියෙනවද කියලා ඇත්තටම අපිට බලන්න පුළුවන් වෙන්නේ මේ බදාදා ප්‍රතිවරණේ ප්‍රතිඵල ආවට පස්සේ. නමුත් සමීක්ෂණ වලින් පෙනී යන විදිහට නම් ඔවුන්ට මේ දැනට තියෙන පාර්ලිමේන්තුවට වඩා අඩු සංඛ්‍යාවක් ලැබෙයි කියන විශ්වාසය තමයි තියෙන්නේ. නමුත් අපි බලපුවහම ඔවුන්ගේ රැස්වීම සහ ඔවුන්ගේ කතා දිහා බලපුවහම ඒවායේ ආකර්ෂණයක් තියෙන බව පෙනී යනවා. ඉතින් ඒකම තමයි බැසිල් රාජපක්ෂත් පෙන්වන්න උත්සාහ කරේ. එවැනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටීමේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒක කොතරම් දුරට ඡන්දදායකයා පිළිගනීවිද නැද්ද කියන කාරණාව අපිට බලන්න වෙන්නේ ප්‍රතිඵලාවට පස්සේ.
හොඳයි, දැන් අපි අද දවසේදී මේ සාකච්ඡා කරමින් සිටින්නේ සබරකමුව විශ්වවිද්‍යාලය මගින් සිදු කළ තියෙන පූර්ව මත විමසුම හරහා මේ බදාදා පවත්වන්නට නියමිත ශ්‍රී ලංකාවේ මීළඟ මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය කොයි ආකාරයෙන් වේවිද කියන දළ චිත්‍රණය ලබා ගැනීම. මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින්නේ. අමල්, දැන් අපි ගත්තොතින් එහෙම මේ අවසාන ප්‍රතිඵලය ප්‍රතිශතයක් විදිහට ගත්තොතින් එහෙම ප්‍රධාන පක්ෂ කිහිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ඉලංකේ තමිල් අරසකච්චි, ත්‍රිමතිරම් ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජනබලවේගය, මුස්ලිම් කොංග්‍රසය, මේ වගේ පක්ෂ ගත්තොතින් එහෙම ප්‍රතිශතයක් විදිහට කොයි ආකාරයක ඡන්ද ප්‍රතිශතයක් සමස්ත ඡන්ද ප්‍රතිඵලයේ විදිහට ලබා ගනිවිද? ඒ වගේම පාර්ලිමේන්තු ආසන කොපමණ සංඛ්‍යාවක් ලබා ගනිවිද?
දැන් ප්‍රතිශතයක් හැටියට බලපුවාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ අවස්ථාවේදී 53.84% විතරගේ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනී කියන විශ්වාසය තියෙනවා. සමගි ජනබලවේගයේ දෙවන සැනට එන්නේ 28.5% විතර වගේ ඡන්ද ප්‍රතිශතයක්. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ 5.4% හැටියට තමයි මෙතන පෙන්වන්නේ. හතරවෙනි ස්ථානයේ කියන්නේ ලැබෙන ඡන්ද ප්‍රතිශතය හැටියට, මුළු රටේම ලැබෙන ඡන්ද ප්‍රතිශතයක් හැටියට හතරවන ස්ථානයේ ඉලංකේ තමිල් අරසකත්වය, නැත්නම් දෙවන සන්ධානයේ 5.16% විතර වගේ ප්‍රමාණයක් ලබා ගනී කියලා තියෙනවා. ඒ එකම ජාතික ජනබලවේගයේ 3.67% හැටියට තමයි මේ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන්නේ. ඉතින් මෙතන මතක් කරන්න ඕන මේ සමීක්ෂණය දිනුක්ෂි ඇත්තටම කරලා තියෙන්නේ ප්‍රදීප් චානක කියන ඒ උපාධිධාරියා තමයි මේක කරලා තියෙන්නේ. ඔහු සබරගමු විශ්වවිද්‍යාලයේ ඔහුගේ මාස්ටර්ස් එක මේ වෙනකොට කරනවායි කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔහු තමයි මේ විශ්ලේෂණය කරලා තියෙන්නේ. ඒ අනුව ඒකේ අපි ඔහු සඳහන් කරලා තියෙනවා මේ පක්ෂ කොයි ආකාරයෙන්ද ආසන ලබා ගන්නේ කියන එකත්. ඒක දිහා අපිට බලපුවහම තේනවා පොදුජන පෙරමුණ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ආසන 117 ජයග්‍රහණය කරගෙන ජාතික ලයිස්ට්ුවෙන් 16 ලබාගෙන මුළු සංඛ්‍යාව හැටියට 133 සඳහන් වෙනවා. දෙවන ස්ථානයේ සමගි ජනබලවේගයේ ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් ආසන 50 ජයග්‍රහණය කරලා ජාතික ලයිස්ට්ුවෙන් තව 8 ලබාගෙන මුළු වශයෙන් ආසන 58 විතර ජයග්‍රහණය කරයි කියලා තියෙනවා. තුන්වෙනිදෙනා ඉන්න ඉලංකේ තමිල් අරසකච්ච බ්‍රතම් දෙමළ සන්ධානයේ ආසන 15 දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණය කරලා ජාතික ලයිස්ට්ුවෙන් තව ආසන 2 ලබාගෙන මුළු වශයෙන් ආසන 17 ජයග්‍රහණය කරයි කියලා තියෙනවා. හතරවන ස්ථානයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්ක මට්ටමින් ආසන 7 ජාතික ලයිස්තුවෙන් තව දෙකකුත් ලබාගෙන මුළු සංඛ්‍යාව හැටියට ආසන නමයක් ජයග්‍රහණය කරයි කියන අතරතුරේදීම ජාතික ජනබල වේගය එහෙම නැත්නම් ජේවීපී සන්ධානයේ දිස්ත්‍රික් මට්ටමින් ආසන තුනකුත් ජාතික ලයිස්තුවෙන් තව එක ආසනයකුත් ලබාගෙන මුළු සංඛ්‍යාව ආසන හතරයි. ඊට පස්සේ මුස්ලිම් කොංග්‍රසෙටත් EPDV පක්ෂය, යුනයිටඩ් පීස් අලයන්ස් කියන හිස්බුල්ලාගේ පක්ෂයට, ඊට පස්සේ නැෂනල් කොංග්‍රස් අතවුල්ලාගේ පක්ෂයට දිස්ත්‍රික් මට්ටමින් එක ආසනයකුත් ලැබෙයි කියලා තමයි මේ මත විමසුමෙන් සඳහන් කරලා තියෙන්නේ.
හොඳයි, දැන් අපි මේ මනාප වශයෙන් ගත්තුදින් ගෙහිම එහි යම් සඳහනකුත් තියෙනවා මේ මත විමසීමේ වැඩිපුරම මනාප ලබා ගන්න පුද්ගලයන් පිළිබඳවත් අවධානයක් යොමු කරලා තියෙනවා. සමස්ත දිවයිනේම ප්‍රතිඵලය ගත්තුදින් ගෙහිම අපි ඒ පිළිබඳවත් ඊළඟට අවධානය යොමු කරමුම.
ඔව්, ඒතර මේක ඉතාමත් මේ දුෂ්කර කාර්යයක්. මේ ප්‍රදීප් චානක ඒ පිළිබඳ විශ්ලේෂණයක් කරලා තියෙනවා කොයි ආකාරයෙන්ද මේ මනාප ලැබෙන්න පුළුවන් කියලා. ඒ අනුව ඔහුගේ දත්ත අනුව පෙනී යන කාරණාව තමයි මුළු රටේම වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගන්නේ මහින්ද රාජපක්ෂ ආග්‍රාමාත්‍යවරයා. ඔහුට 517,000කට වැඩි මනාප සංඛ්‍යාවකින් ලංකාවම පළවෙනි තැනට පත් වෙනවායි කියලා තියෙනවා. මෙතන දෙවන ස්ථානයේ හැටියට පෙන්වලා තියෙන්නේ ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ. ඔහු 504,000ක විතර වගේ ඡන්ද ප්‍රමාණයක් මනාප ප්‍රමාණයක් ලබා ගනී කියලා තියෙනවා. තුන්වන තැන තියෙන්නේ විමල් වීරවංශ 403,000කට වැඩි මනාප සංඛ්‍යාවකින් ඔහු පත් වෙනවයි කියලා. එතකොට අනෙකුත් පක්ෂ දිහා බලපුවම මේ සමීක්ෂණය අනුව පෙන්වා දීලා තියෙන්නේ සබක ජනබල වේගයේ සජිත් ප්‍රේමදාස ඒ පක්ෂයේ ප්‍රථම ස්ථානයේට මනාප ඡන්ද 307,000ක් විතර ලබා ගනිවි කියලා. එතන දෙවන ස්ථානයේට පාටලි චම්පක රණවක ඒ පක්ෂයේම මනාප 171,000කට අධික සංඛ්‍යාවක් ලබාගෙන සමගි ජනබල වේගයේ දෙවන තැනට පත් වෙයි කියලා. ඉතින් දිලුක්ෂි, මේ මනාප දිහා බලපුවාම ප්‍රධාන කාරණා හැටියට තියෙන්නේ මේ පුද්ගලයන් පස් දෙනා තමයි දක්වලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කොයි ආකාරයෙන් මනාප ලැබෙයිද කියන එක අපිට හිතන්න අමාරුයි. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක් පමණක් ලැබෙන බව තමයි මේ සමීක්ෂණයෙන් පෙනියන්නේ. ඉතින් බොහෝ දුරට ඒ එක ආසනය රනිල් වික්‍රමසිංහ වන්නට පුළුවන්. නමුත් ඔහුට ලැබෙන මනාප පිළිබඳව එතරම් අපිට මේ අවස්ථාවේ කතා කරන්න අමාරුයි.
හොඳයි අමල්, අපි එහෙමනම් අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ඡන්ද ප්‍රකාශනයේ කොයි ආකාරයෙන් සිද්ධ වේවිද කියලා. අපි දන්නවා මේ කොරෝනා වෛරස් තත්ත්වයේ මැද්දේ යම් විශේෂිත විධික්‍රම යටතේ තමයි මෙවර ශ්‍රී ලංකාවේ මහමැතිවරණය පැවැත්වෙන්නේ. ඡන්දේ ප්‍රකාශ කිරීම පැත්තෙන් ගත්තාම එහෙම ගත්තාම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම දැන් පහුගිය ජනාධිපතිවරණයට වඩා අඩු වෙයිද වැඩි වෙයිද කොයි වගේ මට්ටමක් වේවිද කියලාද අපිට උපකල්පනයකට එන්න පුළුවන්.
දිලුක්ෂි, සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට පස්සේ තියෙන මහමැතිවරණයකදී ඡන්ද ප්‍රතිශතයේ යම් කිසි දුරකට අඩුවීමක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වයේ උඩ බොහෝ දුරට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් හැටියට අඩුවීමේ ප්‍රවණතාවයක් බොහෝ අය බලාපොරොත්තු වුණා. මේ සමීක්ෂණයේදී පෙන්නුම් කරනවා මේ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 75% විතර වගේ ප්‍රමාණයකට හිටීවි කියලා. දැන් ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 82% ඉක්මවා ගිහිල්ලා ඒක ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් බවට පත් වුණා. ඉතින් මේ අවස්ථාවේදී ඒක සෑහෙන දුරට අඩුවෙන බවක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. නමුත් මැතිවරණ කොමිසම බොහොම දැඩි උත්සාහයක් ගත්තා පෙන්වන්න මේ ඡන්ද පොළ ආරක්ෂිතයි, සෞඛ්‍ය ආරක්ෂිතව තමයි මේ ඡන්ද ප්‍රකාශ කිරීම සිද්ධවන්නේ. ඒ නිසා ඡන්ද පොළට විස බීජ එන්න විදියකුත් නැහැ. ඡන්ද පොළෙන් මේ කොරෝනා වෛරස් විස බීජ ව්‍යාප්ත වීමට ඉඩකුත් නැහැ. ඒ හින්දා ජනතාවගෙන් ඉල්ලීමක් කරා ඒ විශ්වාසය ඇතිව මේ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා ඡන්දය ප්‍රකාශ කරන්න එන්න කියලා ඒ පිළිබඳ ලොකු උත්සාහයක් මැතිවරණ කොමිසම ලබාගෙන තිබුණා. ජනතාවට ඒ සහතිකය ලබා දීලා ඔවුන්ට විශ්වාසය ඇති කරලා ඡන්ද පොළට ඡන්දදායකයන් ගෙන්වා ගැනීමට බොහෝ පක්ෂත් මේ අවස්ථාවේදී උනන්දු වෙනවා ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙන්වා ගැනීමට. නමුත් මේ මත විමසුම අනුව පෙනී යන කාරණාව තමයි ඡන්ද ප්‍රකාශ වීම 75%කට විතර ප්‍රමාණයකට අඩු වෙයි කියලා. මේක ජනාධිපතිවරණයට සාපේක්ෂව බලුවහම 6% විතර වගේ අඩුවීමක්.
මෙවර මැතිවරණයට 1,62,63,885 ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටිනවා කියලා මැතිවරණ කොමිෂන් සභාව හෙළි කරනවා. ඉතින් යටතේ දේශපාලන පක්ෂ 40ක් ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කරමින් අපේක්ෂකයන් 7452ක් මෙවර මහමැතිවරණයට තරඟවාදිනවා. ඉතින් එහි ප්‍රතිඵලය අවසන් නිල ප්‍රතිඵලය අපිට මැතිවරණ කොමිසම පවසන පරිදි බ්‍රහස්පතින්දා හවස්වරුවේ ශ්‍රී ලංකාව වේලාවෙන් දැනගැනීමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු වේලාවෙන් රාත්‍රී කාලයේදී අපිට මෙහි ප්‍රතිඵල දැනගැනීමට හැකියාවක් ලැබේවි. ඉතින් අද දවසේදී අපේ උත්සාහය උනේ මේ ඉදිරි මහමැතිවරණය සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙන పూర్ව මත විමසුම් අතරින් වඩාත් නිර්වද්‍යයි අපිට විශ්වාස කළ හැකි මේ වෙනකොට පවතින අපිට දකින්නට තියෙන හොඳම పూర్ව මත විමසුම් විදිහට අපි විශ්වාස කරන සබර්ගම විශ්වවිද්‍යාලයේ ප්‍රදීප් චානක උපාධිතරයා විසින් මේ සිදු කළ තියෙන සමීක්ෂණය හරහා හෙළිදරව් වන කාරණා. ඉතින් ඒ කාරණා සමාලෝචනයට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රදීප් චානකටත් අපි ස්තුතිවන්ත වෙනවා මෙවැනි වූ ඒ කියන්නේ දශමයට පවා නිර්වද්‍යතාවය පළ කළ හැකි මට්ටමේ දුෂ්කර කාර්යයක් වෙනුවෙන් කාලය වැය කරමින් ජනතාවට මෙවැනි වූ දළ චිත්‍රණයක් මැතිවරණයට පෙර ලබා දීමට උත්සාහ කිරීම පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අමල් එහෙමනම් බොහොම ස්තුතියි. අපි එහෙමනම් අවසන් ප්‍රතිඵලය පිළිබඳව කතා බහ කරමු. අපේ සිකුරාදා වැඩසටහනේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයට පරිබාහිරව ගිහිල්ලා මේ මැතිවරණය සම්බන්ධව වෙනකොට වාර්තා වන තොරතුරු පිළිබඳව එහෙමනම් අපි සිකුරාදා නැවතත් හමුවෙමු. අයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.